වසන්ත සමරසිංහ ඔබතුමා විනාඩි 14ක් කාලයක් ඔබතුමන්ට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කරුණක් ගැන අදහසක් ඉදිරිපත් කරලම මේ කතාව පටන් ගන්න හොඳයි කියලා හිතුවා. විශේෂයෙන් එතුමා කිව්වා මේ ප්‍රාදේශ සංවර්ධන කමිටු කැඳවීම පාර්ලිමේන්තු දිනවල ඔබතුමා මතක් කරපු එක හරි, එහෙම එකක් වෙනවා නම් ඒක පිළිබඳ රාජ්‍ය පරිපාලන ඇමතුමාගේ අවධානය යොමු කරලා පාර්ලිමේන්තු දිනවල විශේෂයෙන් ප්‍රාදේශ සංවර්ධන කමිටු කැඳවීම වෙනස් කරන්න ඕන කියන තීරණය තමයි අපි තියෙන්නේ. මොකද ඔබ සියලු දෙනා සහභාගී වෙන්න ඕන. ඒ නිසා ඒකට අදාළව රාජ්‍ය පරිපාලන ඇමතුමා ඉදිරියේදී කටයුතු කරයි. අවශ්‍යතාවයක් තිබුණොත් ඔබතුමන්ලගේ අවබෝධය මත, ඒ අත්‍යවශ්‍ය කාරණයක් තිබුණොත් ඔබතුමන්ලගේ අවබෝධය මත හදිසිය දාගන්න උනොත් එවැනි තත්යකට යන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තු සැසිවාර තියෙන සති දෙකේ ප්‍රාදේශ සංවර්ධන කමිටු හෝ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව යොදා නොගැනීම උචිත බව තමයි අපේ අදහස. නිසා විශේෂයෙන් අද දවසේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ විවාදයේ තියෙන්නේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අල්ලස දූෂණ පනත යටතේ මේ ක්‍රියාන්විත ආයතනය, එහි නිලධාරීන් සඳහා දීමනා පිළිබඳව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, ඒ සඳහා කටයුතු කිරීම. හැබැයි විවාදයේ තියෙන්නේ පවතින ලෝක තත්ත්වය. ඒක අපි කවුරුත් දන්නවා. මේ පවතින තත්ත්වය මගහැරලා අපිට යන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව එහි කාර්යභාරයන් ඉටු කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා, සේවක අඩුපාඩු, ස්ථානීය ප්‍රමාණවත් නැති ඉඩපහසුකම්, මේ සියල්ල අපි ආණ්ඩුවක් හැටියට පහුගිය කාලයේ පුරාවට හඳුනාගෙන මේකට අවශ්‍ය මැදිහත්වීම් කරා. අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉඩ ප්‍රමාණවත් නැති නිසා අපි ඉඩ දුන්නා. අර ඇමතිවරුන්ගේ ගෙවල් පාරගත්ත අපි බාරගත්තේ නැති නිසා අපි ඒ වගේ අවස්ථාව හම්බුණා මේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් ඒ ඉඩක් ගෙවල් දෙකක් වෙන් කළ දෙන්න. ඒ වගේම අධිකරණ දෙකක් දැන් අපි පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ නිලධාරී, ඉතා විශාල නිලධාරී හිගයක් තිබුණා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නිසා නිලධාරීන් බඳවා ගැනීම වගේ මේ රාජකාරී කරන නිලධාරීන්ට අවදානම් දීමනා. ඔවුන් කරන්නේ විශේෂයෙන් මේ නිලධාරීන්ගේ පරීක්ෂණවලදී ඔවුන් විවිධ පීඩාවන් වලට ලක් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට අවදානම් දීමනාවත් රුපියල් 10,000 සිට ඉහළට වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ විවාදය පිළිබඳව මං හිතන්නේ විපක්ෂයටත් වාදයක් නැහැ. හේතුව තමයි අල්ලසා දූෂණ විමර්ශන කොමිෂනට මේ වෙනස්කම් විය යුතුයි කියලා අපි හැමෝම විශ්වාස කරනවා. නිසා ඒක වෙන්න ඕන. ඒ නිලධාරීන්ට කාර්යභාරය ඉටු කර යන්න ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම, දීමනා ලබා දීම, ඒ රජයේක වගකීම අපි ඉටු කරමින් තිබෙනවා. ඒ වගේම මේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂම ආපහු මේ පහුගිය කාලේ ක්‍රියාන්විත වෙච්ච ආකාරය ගත්තහමත්, මේට ඉදිරියේදී එහෙම නැත්නම් මේට පෙර තිබිච්ච තත්ත්වයන් ගත්තහමත් මම අදහසක් දෙකක් ඉදිරිපත් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සභාපතිතුමනි. මොකද අල්ලසා දූෂණ විමර්ශන කොමිසම මම ඉස්සල්ලාම පැමිණිල්ලක් දාන්න යන්නේ 2010. ඒ පැමිණිල්ලට අදත් පරීක්ෂණ නැති ඒවා තියෙනවා. හැබැයි දැන් සමහර පරණ දාපු අපේ පැමිණිලි පරීක්ෂාවට ලක් වෙලා සමහර අය දැන් ඇතුලේ. හැබැයි ඒ අපේ ආණ්ඩුවක් යටතේ. ඒ නිසා මේ අල්ලසා දූෂණ විමර්ශන කොමිසම සභාවට පණ දෙන්න, ඒක සක්‍රිය කරන්න, ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන සියලු පහසුකම් අපේ රජයක් යටතේ සම්පූර්ණ කරලා තියෙනවා. නෑ, ඒ වගේම වේටින් ලිස්ට් එකෙත් ගොඩක් අය ඉන්නවා, ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒවා අදාළ පොලිමේ යනකොට යන්න පුළුවන් අයට ගිහිල්ලා කතාව කියන්න පුළුවන්. ඒ නිසා මේ අද විවාදය ඇතුළේ ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අපිට වැදගත් වෙන්නේ අපි රටක් හැටියට මේ මොහොතේ මූණ දීලා තියෙන තත්ත්වය. දැන් අපි දන්නවා ඊශ්‍රායල් ඇමරිකා එක පැත්තක ඉඳන් ඉරානයට පහර දීම සිදු කරා. ඒක මැද පෙරදිග කලාපේ වුණත් මැද පෙරදිග කලාපේ හරහා ආමන මේ යුද්ධේ උණුසුම දැන් අපේ අර ගිරවාපත්තුවට හොර උපතානට කහට ගස් දිගල කැපිතිගොල්ලාට විතරක් නෙමෙයි කච්චතේ උදක්වා අර මණ්ඩතේ උදක්වා ඊට පස්සේ යාපනේ මේ කෙරවලටම දැනිලා තියෙන්නේ. නිසා කෙරවලටම දැනුණාට පස්සේ රටක් හැටියට තියෙන තත්ත්වයට ඒ තත්ත්වේ කලමනාකරණය කරන්න, ඒ තත්ත්වයට මුහුණ දෙන්න අපි ජනාධිපති අනුරසානායක ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය, මේ පාර්ලිමේන්තුව, ඒ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන්, දිවාරා නැතුව වැඩ ගරු සභාපතිතුමෝ මේ මේ සඳහා වෙච්ච විසඳුම් හොයන්න ඕන. සමහර ඒවා කියනවා තමයි මෙතුමල්ලා, සමහර ඒවා ලේසි නෑ. මොකද අපි ගන්න තීන්දු තීරණ, ඒ ගන්න තීන්දු තීරණ හැම එකක්ම තව කෙනෙකුට බලපාන විදියක් තියෙනවා, තව කෙනෙකුට දැනෙන විදිහක් තියෙනවා. ඒ නිසා ඒ දැනෙන බලපාන විදිහ සියල්ලත් එක්ක තමයි අපිට මේ තීන්දුව తీන්න ගන්න වෙන්නේ. මොකද අද විශේෂයෙන් අද පාර්ලිමේන්තුවේ අපි හෙට දවස නිමාඩු දෙන්නේ මුළු රටක් හැටියට. රටක් හැටියට නිවාඩු දෙන්න තීරණය කරද්දී පාර්ලිමේන්තුව පවත්වන්න ඕන කියන විපක්ෂය. ඉතින් අපිට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුව එක දවසක් වැහුවා කියලා මොකක් හරි මේගොල්ලන්ට පාඩුවක් වෙනවද? හැබැයි අපි මුළු රටක් පාසල් ටික වහලා රාජ්‍ය ආයතන ටික වහලා අත්‍යවශ්‍ය සේවය අර අත්‍යවශ්‍ය වැර මේවා ටික වහලා මේ අපි සතු තෙල් තොගය 130ක් ඉතුරු කරගන්න උත්සාහ කරන්න. 130ක් ඉතුරු කරොත් දව දවස් 15ක් අපිට යන්න පුළුවන්. ඒ දෛනික පරිභෝජනය වැඩි වෙලා තියෙන. ඒ දෛනික වැඩි වෙච්ච පරිභෝජනය අඩු කරන්න අපි මේ ඩීසල් පාවිච්චි අඩු කරගන්න පෙට්‍රල් පාවිච්චි අඩු කරන්න අපේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකට හෝ ඒ අවස්ථාව හදන්න තමයි අපේ උත්සාහය. දැන් මේ උත්සාහය හදන්න හදනකොට විපක්ෂය කියනවා නෑ එහෙම බෑ අපිට මේ ප්‍රශ්න කතා කරන්න තියෙන පාර්ලිමේන්තුව ඒ නිසා බදාදා පාර්ලිමේන්තුව තියන්න ඕන. දැන් අපි රටේ මිනිස්සුන්ට කියලා ගෙවල් වල ඉන්න මොකද බදාදා නිවාඩු දුන්නාම රජයේ කාර්යාල වලට වැඩිපුර මන්ත්‍රීතුමා දන්නවා බදාදා තමයි එන්නේ මිනිස්සු වැඩිපුර රජයේ කාර්යාල වලට. ඒතර බදාදා වැඩිපුර ජනතාව ගැවසෙන එක නවත්තන්න තමයි බදාදා නිවාඩු දෙන්නේ. සඳුදා ඉඳන් දවස් දෙක සමුදාංගහරුවාද වැඩ බදාදා නිවාඩු අපව බ්‍රහස්පතින්දා සිකුරාදා වැඩ අය සෙනසුරාදා දවස් දෙකක් නිවාඩු. ඒ නිසා එතකොට අපිට යම් ප්‍රමාණයකට ජනතාව මේකට හුරු වෙනවා. අපි දන්නේ නැහැ තව සති දෙකක් තුනක් යනකොට ලෝක තත්ත්වය කොයි අතට හැරෙයිද කියලා. ඒ හැරෙන තත්ත්වය අනුව ගත්තාම හෝමුස් සමුද්‍ර සන්ධිය. අපි දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ උපදේශ කොහොම පිළි අරන්ද දන්නේ නැහැ කියලා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මොකද හැමදාම මෙතෙන්ද උපදේශ දෙනවා. මම දැන් අදත් දුන්න උපදේශ ටිකක් මේවා අහලා ඒවට අනුව වැඩ කරන සත් දන්නේ නැහැ කියලා. දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන තැනනේ අපි ගන්න ඕනේ. ඈ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන තැන තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා එන මේ බොක්ක හරහා එන නැව් ටික ආවේ නැත්තම් ලෝකේ තෙල් සැපයීමේ 120%කට බාධාවක්. ඒ විතරක් නෙමෙයි. දැන් ඒ බාධාවත් එක්ක අනෙකුත් රටවල් සහ තෙල් සංචිත පවතින අය තමන්ගේ තෙල් සංචිත නිදහස් කිරීම සීමා කරනවා. ඒ සීමා කර නිසා තමයි කරු මන්ත්‍රීතුමා තෙල් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන තෙල් මිල ඉහළ කියලා තියෙන්නේ. ඒ සමහර ඒවා 100%ක් ඉහළ කියලා තියෙන්නේ. කවුද කිව්වේ? නෑ ඒ හරි හෝමුස් වැහුවා තවම අපිට අවුලක් උන්නේ නැහැ නේ මන්ත්‍රීතුමා. හැබැයි දැන් ප්‍රශ්නේ මොකද්ද මම මේ කිව්වේ ඒකනේ. හෝමුස් 120%යි. හැබැයි ලෝකයේ අනෙකුත් තෙල් සැපයුම් කරුවන් තෙල් වල බාරකාරීත්වයේ තියෙන රටවල් තමන්ගේ තෙල් සංචිත ටික නිදහස් කිරීම සීමා කරනවා මන්ත්‍රීතුමා. හොඳ. එතකොට මේ යුද්ධයේ විසින් දවසකට විනාශ කරන තෙල් බැරල් ප්‍රමාණය කරු සභාපතිතුමනි. දැන් මේක අලුත් තත්ත්වයක් ඇති වෙනවා. මොකද හිතුවා මේ යුද්ධය ඇතුලේ මට හිතෙන්නේ ඇමරිකාවයි ඊශ්‍රායලයි හිතුවා ඉරානයට ගහපු ගමන් ඉරානය අකුලම් වහගලා දාගෙන ඉඳී කියලා. ඒ නිසා සති දෙකෙන් යුද්ධය ඉවර කරන්න හිටපු ට්‍රම්ප් දැන් කට්ටිය හොයන්න සහාය හොයන්න යනවා. ඒත් ඇමරිකාවට දැන් දැනිලා තියෙනවා යම් ප්‍රශ්නයක් තියෙනවා. අවසන් වීමේ සීමාව පේන්නේ නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සංවිධානයක් බවට පත් නොකරන්න කියලා රුසියාවේ ජනාධිපතිතුමා ඉල්ලනවා. රටවල සෛරි රාජ්‍යන්වල අයිතියට එරෙහිව දේශපාලන සංවිධානයක් එක පාවිච්චි කරන්න දෙන්න එපා කියලා. ඒ නිසා එහෙම ලෝකේ මේ தත්ත්වය දවස ගන්න උනසුම් වෙනවා. එතකොට අපේ ප්‍රවාහන පද්ධතීන් වලට බලපාන නැව් ගමනාගමනට බලපාන. එතකොට රක්ෂණ සමාගම් තමන්ගේ රක්ෂණ ගාස්තු ඉහළ යනවා. රක්ෂණ ගාස්තු ඉහළ යනකොට කොළඹට එන පරිප්පු කිලෝ එක සීනි කිලෝ එක හාල් මැස්සෝ ටික අලලුණු ගෙඩිය ගණන් යනවා. ඉතින් ඒක කළමනාකරණය කිරීම සඳහා එක පැත්තකින් රජයක් හැටියට තීන්දුව తీරන කටයුතු කරන්නේ නැද්ද අපිට සිද්ධ වුණා. මේ ලෝකේ බලශක්තිය තමයි ගරු සභාපතිතුමනි මේ වෙලාවේ දැන් වැදගත් වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒ බලශක්ති ප්‍රවාහයන් බලශක්ති ප්‍රබවයන් මිලදී ගැනීමට පාවිච්චි කිරීමට ඒ අයිතිකරුවන් ගන්නා වූ තීන්දුව తీරන වගේම රජයන් හැටියටත් අපිට තීන්දුව తీරන ගන්න වෙනවා. ඒ නිසා අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදවලට පිටින් තෙල් සංස්ථාවට තෙල් සහ ගෑස් ගල්ලඟුරු වගේ දේවල් උනත් අවශ්‍ය වුණොත් මිලදී ගන්න අවශ්‍ය කරන ඒ ප්‍රසම්පාදන කමිෂන් එකේ අවසරය අරගෙන ඒ අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දුන්නා. ඒ ලබා දුන්න නිසා තමයි ඊයේ තෙල් නැවක් අපිට පුළුවන් වුණා මිලදී ගන්න. ඒ තෙල් නැවක් ඒ වගේ දවස ගානේ මේ தত্ত্বය අපි පසුවිපරම් කරනවා. මේ පිළිබඳ ඇති වෙන අලුත් தত্ত্বයන් සොයා බලනවා. ඒතෝ සොයා බලන අලුත් தত্ত্বයන් මත තීන්දුව తీරන ගන්නවා. මේ තීන්දුව తీරන ගන්නකොට දවසක් පාර්ලිමේන්තුව ඇහුවා කියලා විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමක් මහා ගෝරනාඩුවක් කරන්න හදනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ රටක ජනතාව මේ මොහොතේ රටේ මිනිස්සුන්ගේ හැසිරීමක් බලනවා. ආණ්ඩුවල විතරක් නෙමෙයි විපක්ෂයේ. මොකද පාර්ලිමේන්තුවක් හැටියට රටේ ප්‍රශ්න කතා කරනවා වගේම රට මුහුණ දිලා තියෙන පොදු ප්‍රශ්නකට. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ලෝක තත්ත්වයක්. ඒ ලෝක තත්ත්වයට ගැලපෙන ලෙස අපි තීන්දුව తీරන ගණිතේ විපක්ෂය කොහොමද හැසිරෙන්නේ? පාර්ලිමේන්තුවෙන් ඩොනල්ඩ් දැන් ඇවිල්ලා ඉන්නේ 3 දෙනා ඉන්නේ. මම කිව්වේ ඒකනේ. නෑ නෑ ඉතින් හරි අපි අපි අපිට අපි අදත් අපි අදත් එකගයි මේක නවත්තන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ බොහෝ දේවල් කතා කරන්න ඉන්න ඕන කියලා කිව්වා. ඒ නිසා මම කියන්නේ ගරු සභාපතිතුමනි මේ අය මේ මට හිතෙන උපදෙස් දෙන්න කියලා විපක්ෂ නායකතුමායි කට්ටිය මොකද මේක නවත්තන්න කියලා මොකද මට අපේ එක කතාවක් සාකච්ඡාවකදී කිව්වා තව මාසෙක යුද්ධ නවතනවා කියලා කිව්වා. මම ඒකයි කියන්නේ මාසෙක යුද්ධ නවතනවා කිව්වා විපක්ෂ මන්ත්‍රීවරේ. මම යුද උපදේශක වෙන්න නැති මට හිතෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කරු සභාපතිතුම. අපි මේ බල් කල්පනා කරනවා අනුරාධපුරයේ ගොවියෝ ගොයම් කපනවා. දවසට අක්කරයක් කපන්න අර බූතයට යනවා තෙල් ලීටර් 15ක් 10ක් 15ක් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ ඊළඟට අනිත් පැත්තෙන් අපි මහ කන්න පටන් ගත්තා යල් කන්න පටන් ගත්තා මාර්තු මාසෙන් පස්සේ ආහාර නිෂ්පාදනය පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා රෝහල් පද්ධතියට දැනට තියෙන මාසයක් නම් මාසෙකමාරක තෙල් තියලා ඔයගොල්ලෝ වැඩ කරන්න කියලා තෙල් සංස්ථාවට. ඒ නිසා අත්‍යවශ්‍ය ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් වැඩ කරනවා. ඒ නිසා අපි එක පැත්තකින් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට, කර්මාන්ත ශේෂ්ත්‍රයට, ප්‍රවාහන ශේෂ්ත්‍රයට දීවර කර්මාන්තයට
සංචාරක ව්‍යාපාරයට විනාඩි 5ක් වැඩිපුර ඔබතුමාට ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. සංචාරක ව්‍යාපාරයට ඒ මං මට හිතෙන්නේ ඔය ඔය කියපු කෙනාෙන් අහන්න ඕනේ දිලා තියන්නේ අක්කරයකට මන්ත්‍රීතුමා. අක්කරයකට ලීටර් 10යි 12යි යන්නේ උපරිම. මට නෑ මම මේ කියන්නේ ඒකයි තේ මාත් අනුරාධපුරේ. ඒකයි මේ කියන්නේ. මගේත් කුඹර කපලා ඉවර කරා. ඔබතුමාට ඒකයි මේ කියන්නේ. අක්කරයකට යන්නේ 10යි 12යි. අපි 15ක් දුන්නා. 15ක් දුන්න අක්කරයකට 12ක් අක්කරයට 15යි ගුණාම කෙලිම දෙකහමාරට හෙක්ටාරයකට යනවා 37හමාරක් දෙනවා. 37හමාරක්. ඒක වැඩි. ලීටර් 5ක් විතර ඉතුරු වෙනවා කියලා මං කියයි. හැබැයි ගරු සභාපතිතුමනි මොකද ඒ වාහනේ අරන් යන්නත් ඕනේ ගරු මන්ත්‍රීතුමා. මොකද ඒ බූතේ අරන් යන වාහනේ අරන් යන්නත් බෑ තැන් තැන් වලට. ඒකත් ගොවියගේ වගකීම වෙනවා. ඊට පස්සේ හාන්න පටන් ගත්තා. අක්කරයකට ලීටර් 20යි. සී 3ක් හාන්න තියෙනවා. හී 3ක්. හී 3ක් ලීටර් 50ක් දෙනවා. අක්කර දෙකහමාරට ලීටර් 50ක් දෙනවා. හාන්න පුළුවන්. හාන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. මොකද දන්නේ නැතුව සමහරට කියලා ඇත්තේ. එනිසා ඒක ඔබ ඔබතුමාගේ අවධානයට මම මේ කිව්වේ. එනිසා මේ විදිහට ගොවිය විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. අපි රටක් හැටියට ප්‍රවාහන ශේෂ්ත්‍රේ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව මොකද වෙළඳපළට භාණ්ඩ ගියේ නැත්නම් ගරු මන්ත්‍රීතුමා ඉතුරු තියෙන ඒවා ගණන් උස්සනවා. ඒ නිසා පිටකොටුවෙන් වරායෙන් බාන බඩු ටික අරගෙන රට පුරා බෙදා හරින්න යද්දී රට පුරා තියෙන වෙළඳසැල්වල බඩු ටික අඩුවක් ඇතුව තියෙන ඒ බෙදා හරීමේ ජාලවලට අවශ්‍ය තෙල් ටික අපි දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රයිම් මූවර් එකට කන්ටේනර් එක එළියට අරන් නිදහස් කරන්න වගේම අපනයන කරන කන්ටේනර් ටික ගිහිල්ලා වරායට දාන්න. ඒකට ඩීසල් ටිකක් වැඩිපුර යනවා. ඒ වගේම වරායෙන් බාන අලලුණු සීනි පරිප්පු ටික වගේම අනෙකුත් භාණ්ඩ ටික රට පුරා තියෙන වෙළඳසැල්වලට ව්‍යාප්ත කරන්න අන්න තෙල් ටික ඕනේ. වෙළඳසැල් ජාලා තියෙනවා. ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා. ඒ විතරක් නෙමෙයි අර ගමේ ඉන්න තනකොළ ටික කපන කෙනාටත් ඒ වගේම ගස් පිළිකාරතු අර චේන්සෝ වලින් ගස් වල අතු කපන මිනිස්සුන්ටත් දීවර කර්මාන්තයේ කුඩා බෝට්ටු වලින් යන අයටත් එක කෙනෙක් ඇරෙන්න එක කෙනෙක් නැරෙන්න හැම කෙනාටම අවශ්‍ය පහසුකම් කොහොමද සපයන්නේ කියන එක සොයා බලන්න අද දවසේ ඒ පත් කරපු කමිටුව ජනාධිපතිතුමා කැඳවලා මේ ප්‍රවාහන සහ සැපයෝ මාර්ගවල තියෙන බාධා මොනවද කියලා හොයා බලන්න කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ මොකද මේ කිසිදු දෙයක් අපට පාලනය කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන්නේ මේ යුද්ධය. අපිට අපේ පාලනයෙන් තොර පරිබාහිර බලපෑම් මත අපිට කන්න වෙලා තියෙන්නේ. හැබැයි ඒ අර පහුගිය කාලෝනේම නෙමෙයි කණ්ඩ භාණ්ඩාගාරයේ හිස් කරලා කට්ටිය කාලා මාරු වෙලා හිටියේ. ඒ නිසා රටේ මිනිස්සුන්ට කණ්ඩ නැති වුණා. දැන් තියෙන භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා. රටට සල්ලි තියෙනවා. සැපයුම් මාර්ගවල ප්‍රශ්නයක් ආපුවාම අපිට සපයා ගැනීමේ ප්‍රශ්නයක් දැන් තියෙනවා. ඒ නිසා මේ සපයා ගැනීමේ ප්‍රශ්නේ නිසා තමයි ගරු සභාපතිතුමනි මේ වෙනකොට රට පුරා තියෙන සියලුම ශේෂ්ත්‍ර පිළිබඳව අපි සොයා බලමු. දැන් එක මන්ත්‍රීතුමෙක් මං අහගෙන කියනවා මේ සතියක් බුදිය බුදිය යන්න ඕනලු කියලා. මට එනේ බුද්ධිය ගන්න තැනක් හොයලා දුන්නා හරි කොහෙන් නිදා ගන්න. ඒක තමයි මේක ප්‍රශ්න උත්තර හොයන්න තියෙන්නේ. මොකද එතකොට ලේසි ප්‍රශ්නේ. ගරු සභාපතිතුමනි ඊයේ දවසේ සංචාරක අමාත්‍යාංශයේ සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිතුමා අතුරු නිලධාරීන් ඇවිල්ලා ඒගොල්ලෝ විශේෂ ඇප් එකක් තෙල් සංස්ථාවත් එක්ක මේ QR කෝඩ් එකට සම්බන්ධ කරනවා. ඒ නිසා ඒ QR කෝඩ් එකට මේ ඇප් එක සම්බන්ධ කරාට පස්සේ කටුනායකින් වාහනයට නගර විදේශිකයන් නැත්තම් අපේ සංචාරකයන් යන්නේ නුවර ගියාට පස්සේ යන්නේ එතනින් ඇල්ලට එහෙම නැත්නම් යාපනයට එහෙම නැත්නම් ආපහු කතරගමට නැත්නම් හික්කඩුවට එයා ආපහු කටුනායක ගෙනත් දාලා එනකන් ඒ අදාළ වාහනේ යන සංචාරකයට තෙල් ලබා ගැනීමේ පහසුව හදන්න අවශ්‍ය කරන සැලැස්ම හදලා තියෙනවා. ඒ නිසා කොහෙවත් මග බුදිය බුදිය ඉන්න ඕනේ නැහැ. නොදන්නාකමට කියලා වෙන්න පුළුවන්. ඒකට අදාළ සැලසුමක් හදන්න ඕනේ. එකපාර නැතුව හෝස් ගාලා දෙන්න බෑ. එහෙම දෙන්න ගිහිල්ලා තමයි පහුගිය දවස්වල විදුලි බල ඇමතුමා කිව්වා, විදුලි බල ඇමතුමා කිව්වා මේ තෙල් කොහොමද පරිභෝජනේ වැඩි වෙලා තියෙන්නේ කියලා. තෙල් පරිභෝජනේ වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා තෙල් පරිභෝජනේ වැඩි වීම කියන කාරණේ සැලකිල්ලට ගන්න මේ තෙල් හිඟයක් AI සැක කරමින් ජනතාව කලබල වීම මත මිලදී ගැනීම වලට යනවා. පැනික් බයින් වලට යනවා කියලා කියනවා. නේ ඒ කලබල වීම මත මිලදී ගැනීමට ගියාට පස්සේ තමයි ගෑස් අපි සපයුවේ මෙට්‍රික් ටොන් 1200යි ගරු මන්ත්‍රීතුමා දවසකට මෙට්‍රික් ටොන් 1800 දක්වා අපිට සපයන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම දවසකට සපයපු ගෑස් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ඇයි? වැඩි කරන්න ඕනේ මිනිස්සු ගෑස් සිලින්ඩර් ගෙදර තියෙන ඔක්කොම පුරව ගන්නවා. ඉතින් ඒක මිනිස්සුන්ට බැනලා වැඩි යන්නේ නැහැ. ඒක තමයි තත්ත්වය. හැබැයි දා ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා රටේ ගෑස් ටැංකිය තියෙන දවස් 8කට ගෑස් ගබඩා කරන්න. දැන් අහන්න එපා දැන් අවුරුද්දක් නැවිලා මේ ගෑස් ටැංකියක් හදාගන්න බැරි වුණාද කියලා. අවුරුදු 78ක්ම හදලා තියෙන්නේ දවස් 6කට ගෑස් තියාගන්න ටැංකියයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි අපි එතකොට ඇති වෙන තත්ත්වය නිසා තමයි ගෑස් සැපයුම පිළිබඳව අපි මේ අවුරුද්දේ මුල අපි ටෙන්ඩර් එක දුන්නා. ටෙන්ඩර් එක දීපු අය ගෑස් ගේනවා. ඒ ගෑස් සැපයුම සම්බන්ධයෙන් මේ මාසෙත් අපි මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් මෙට්‍රික් ටොන් 32000 අපේ ඉල්ලුම 38000ක් මෙට්‍රික් ටොන් 38000ක් අරන් එන්න අවශ්‍ය කරන සැලසුම හදලා තියෙනවා. ඒ සැලසුම ඇතුලේ ගත්තාම මේ වෙනකොට අපිට ගෑස් මෙට්‍රික් ටොන් ඇවිල්ලා තියෙනවා. ලිට්‍රෝ ගෑස් සම ලිට්‍රෝ එකට අපිට ගෑස් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අපිට 30 අපි ගෑස් මෙට්‍රික් ටොන් 24500ක් ගෙනලා තියෙනවා. මාර්තු 21 නැවක් එනවා, 23 නැවක් එනවා, 25 නැවක් එනවා. ඒ 38000ක් එනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි ලබන මාසෙට අවශ්‍ය වෙන ගෑස් තියෙන්න ඕන අපිට.
තව විනාඩි දෙකයි ගරු
මහත්තයා. මද වෙසල්ස් එකක් මෙට්‍රික් ටොන් 33000ක් තියෙන මද වෙසල් 38000ක මද වෙසල් එකක් දැන් පිටත් වෙලා තියෙනවා මාලදිව වෙන කරායින්. ඒ විතරක් නෙමෙයි ලබන මාසෙ 21 එන්න තියෙන නැවක් මද වෙසල්ස් එකක් නැත්තම් මෙට්‍රික් ටොන් 33000ක නැවක් ආජන්ටිනාවෙන් අද පිටත් වුණා කියලා දවල් ජනාධිපති ලේකම් කාර්යාලය තිබිච්ච රැස්වීමේදී අපේ සභාපතිතුමා කිව්වා. ඒ නිසා ගෑස් සැපයීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජනතාවට කියන්න ඕනේ මේ ගෑස් මිලදී ගැනීමේදී කලබල වෙන්න ඕනේ නැහැ. ගෑස් තියෙනවා, ගෑස් එනවා. හැබැයි ලාෆ් ගෑස් සමාගම ගෑස් සැපයීමේ ගැටලුවක් මතු කරගෙන තියෙනවා. ඒ ගැටලුවට අදාළව ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සහන ආණ්ඩුව දෙන්නම් කියලා තියෙද්දි ඔවුන්ට අකණ්ඩ මිලදී ගැනීම සඳහා සැලැස්මක් නැතිවීමට උත්තරයක් ලෙස තමයි අපිට ගෑස් සිලින්ඩර් සහ ගෑස් වැඩිපුර වෙළඳපළට නිදහස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කතාව කියන ගමන් විශේෂයෙන් කියන්න ඕනේ මේ ගල්ලඟුරු ගැන ටෙන්ඩරය ගැන කිව්ව ඌ මන්ත්‍රීතුමා මේ කිවිසුම අනුවම තියෙනවා ගල්ලඟුරු භාවිතයේදී යම් අඩුවක් වෙනවා නම් දහනයේදී නිෂ්පාදන විදුලි බලයක ප්‍රමාණය අඩුවක් වෙනවා නම් 10%ක් දක්වා ආයකර ගන්න ඉඩ තියෙනවා. ෆේල් වෙනවා නම් නැව් දෙකක් කැන්සල් කරන්න පුළුවන්. හැබැයි තියෙන තත්ත්වයන් ඇතුලේ තමයි අර ඔබතුමා කියෝ වගේ මේ සමාගමම දාලා දෙවනි පාරක් තේනවා බෑ අර මිලට බෑ මේ මිලට කියලා. එහෙම ටෙන්ඩර් පිළිගන්නේ නැහැ නේ ගරු මන්ත්‍රීතුමා. එතන ටෙන්ඩරේට අදාළව ටෙන්ඩරේ මිල ඉදිරිපත් කරපු අයගේ මිල ගණන්. ලෝක වෙළඳපළේ කළු ගල්ලඟුරු වල මිලත් ප්‍රීමියම් එක. ඒ සපයන්නාගේ වියදමත් එකතු කරාට පස්සේ එන මිල තමයි 42ක් වෙලා තියෙන්නේ. ඒ දෙවණියට හිටපු කෙනාට ටෙන්ඩර් එක පිරිනමන්න තීරණය කරා. මොකද අපිට මේ මිලදී ගැනීම කරන්න වෙනවා. අඩුවකින් තොරව විදුලි නිෂ්පාදනය සඳහා ගල්ලඟුරු ගේන්න වෙනවා. ඒක අපි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගල්ලඟුරු ගැන කී කියන්නේ මේ ඒ ගිවිසුමේ මේක නිසා තමයි තියෙන්නේ. යම් විදියකින් ගල්ලඟුරු නිෂ්පාදනයේ ගල්ලඟුරු දහනයේදී තවදන්න දැන් ඒක දුන්නේ ඔබතුමාට දීලා තියෙන්නේ
ගරු මන්ත්‍රීතුමා.
ඒ ඔබතුමාලා අර අඩුවට දීපු එක්කනාව අයින් කරලා දෙවෙනියට දීපු එක්කනානේ දැන් දීලා තියෙනවා ඒ කියන්නේ
ඊට.
එතකොට ඇයි අර කැන්සල් වෙලත් නැහැ බ්ලැක් ලිස්ට් වෙලත් නැහැ නේ කොහොමද අයින් කරන්නේ? ඒ අපරාධ.
ඒ ඔබතුමා දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අර දෙන්නකින් දෙවෙනිය නෙමෙයි ඔය. අලුතෙන් දාලා තියෙනවා. අලුතෙන් 6 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒකද ඒකේ දෙවෙනියක් කියන්නේ අරයා නෙමෙයි. පළවෙනි අයින් කරලා එයා ප්‍රතික්ෂේප කරනවානේ ලබා දෙන්න දාපු මිලට. හොඳ. ඒක එතකොට එයා ටෙන්ඩර් කොන්දේසි අවලංගු කරලා කටයුතු කරාට පස්සේ එයාට දෙන්න බෑනේ. නෑ ඉතින් ගරු මන්ත්‍රීතුමා ටෙන්ඩර් කොන්දේසි වල දැන් අනිත් එක්කෙනා ගියොත් එනම් මට අඩු කරන්න දෙන්න කියලා. නෑ ඒක තමයි කියන්නේ. එයා ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරලා වැඩ කරාට පස්සේ ආපහු පස්සේ කියන්න බෑ. අපිට ඔය වගේම අර ගෑස් එකටත් ආව එක.
කාලේ අවසන් කරුවා.
ගෑස් එකටත් ආව විනාඩියක් ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා එක වෙලාවලට හිතන විදිහට ටෙන්ඩර් දාන්න බෑ. ටෙන්ඩර් එක දාන්න ඕනේ ටෙන්ඩර් එක දාන්න කොන්දේසි වලට. ඒ නිසා අපි නැත්තම් අපිට ටෙන්ඩර් එක දාපු දෙවෙනියා කියලා අපිට නඩු දාන. ඒ නිසා රජයක් හැටියට ඒව වගකීමෙන් බලලා තමයි වැඩ කරන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ කතාව කියමින් අවසන් කරනවා. දැන් මෙතන බොරුවට කියනවා මේ අපේ බිමල් රත්නා කැමතිතුමාගේ නම කියන්නේ නැතුව තමයි කිව්වේ. මේ බොරු කිව්වා පච කිව්වා කියලා. දැන් දාන්න එපා නඩු කන්ටේනර් 23ක් ගැන බොරු කතාවක් කිය කියලා දිනවා තවත්. දැන් මේක ගැන ඇතිතරම් මේක පැහැදිලි කරානේ. දැන් හැමදේම ඈ
කමිටුවක් දාලා
දැන් ඕගොල්ලෝ අර දැම්මනේ කමිටුව. නෑ නෑ විපක්ෂයේ ඕගොල්ලෝ එකතු කරලා දැම්ම කරු මන්ත්‍රීතුමා කමිටුව. ඒ විපක්ෂයේ කමිටුවෙන් හොයලා පුළුවන් නම් වැඩිකාරය කරන්න විවල් හැමතුමා. විපක්ෂයේ කමිටුවක් දාලා තියෙනවා ඒ කමිටුවෙන් පුළුවන් නම් හොයලා වැඩිකාරය කරන්න බෑනේ. බොරු කියන්න එපා. බොරු කියලා බොරුවට මිනිස්සු නැති වෙලා එක එක කතා කියන්න එපා. හොඳද? ඔය හිතුරු හිතුරු අතට හිතුරු හිතුරු බොරු කිය කිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කර කර බොරු කියන. ඒක විපක්ෂයේ විලාසිතාව බොරු කියන එක. පාර්ලිමේන්තුව පාවිච්චි කළා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි අද රටේ තියෙන තත්ත්වය අනුව මේ රටේ කිසිදු නිෂ්පාදන කර්මාන්තයක් ආහාර නිෂ්පාදන කර්මාන්තයක් අඩපණ නොවි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගනිමින් මේ ලෝක යුදමය තත්ත්වය අපේ රටට දැනෙන්නේ කොහොමද කියලා දවස ගානි පසු විපරම් කරමින් මේ රටේ ජනතාවගේ ජන ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න ගමන් මේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවල ඉන්න නිලධාරීන්ට පහුගිය ආණ්ඩු බලයන් පාවිච්චි කරලා දේශපාලඥයන් වගේම නිලධාරීන් කරලාද හොරකම් වංචා දූෂණ හොයන්න මැදිහත් වෙන නිලධාරීන්ට අවශ්‍ය දීමනාත් ලබා දෙමින් ආණ්ඩුව මේ රට වැටිලා තිබිච්ච තැනින් ගොඩ අරගෙන ඉදිරියට යන ගමන අඛණ්ඩව යන්න කටයුතු කරනවා. අනේකත් එක්ක අත්වැල් බඳ ගන්න කියන ආරාධනය මේ වෙලාවේ විපක්ෂයට කරමින් මම නවතිනවා.
කොමිසෝ ඔබට